Order, please. කතානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද ව්‍යවහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබෙන සරසන මෙන් 20/20 ජනමාධ්‍ය මාස 3 වෙනි දින සභාගර්භයේදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මතය විසඳ ඇති බව මෙම ගරු සභාවට දන්වන්න කැමැත්තෙමි. නීතිපතිතුමාගේ මතය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ලද බැඳුම්කර පිළිබඳ දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින්ද ඉදිරියේදී තවදුරටත් නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට සිදුවිය හැකි බැවින්ද ඒ සඳහන් මහත්තයා මෙම අවස්ථාවේදී සියලුම ගරු මන්ත්‍රීන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් මා වෙත ලිඛිතව දන්වා ඇති බව මෙම ගරු සභාවට දන්වන්න කැමැත්තෙමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් ඇමතිතුමා. දෙවැනි ලිපිලේඛනය කියන්න ගරු
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිසම් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ තියමු කළ යුතුයි මම යෝජනා කරමි. 2016 වර්ෂය සඳහා ටවර් රෝල් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තා සහ මුල්‍ය ප්‍රකාශය සහ 2018 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලාහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉතිරිකිරිය බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2019 අංක 6 දරන විසර්ජන පන්තියේ 6-1 වගන්ති යටතේ 2019/9/16 සිට 2019/10/31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැයශීර්ෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ අධිශ්‍ය අවශ්‍යතා වගකීම් පිළිබඳව වගකීම් ව්‍යාපෘති මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම වාර්තා සහ පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වමුස්ති ගරු මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර බෙළඳ ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා බී අලි මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්ම ආයිඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
තුති ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018/3/1 සිට 2018/10/20 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව විසින් 2019/10/23 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ 3 වැනි වාර්තාවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුති ගරු තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යතුමා සහ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධිෂ්ඨාන කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ස්තුති ගරු කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවාදන අමාත්‍යතුමා සහ සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ස්තුති. කාර්ක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපනය සහ මානව සම්පත් සංවාදය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු මහාචාර්ය ආශු මානසිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2018 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපනාංශයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2013, 2014, 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා 2015 වර්ෂය සඳහා තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2012, 2013, 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තා 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා ලංකා ජර්මන් කාර්මික පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තා 2012 සහ 2013 වර්ෂ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියේ වාර්ෂික වාර්තා 2013 සහ 2014 වර්ෂ සඳහා තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා 2013 වර්ෂය සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව 2012 වර්ෂය සඳහා තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2014 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012 සහ 2013 වර්ෂ සඳහා සාගර විශ්වවිද්‍යාලයේ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ වාර්ෂික වාර්තා 2012 සහ 2013 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තා 2017 සහ 2018 වර්ෂ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා 2013, 2014, 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තා 2015 සහ 2016 වර්ෂ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා 2016 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2015, 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තා 2016 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා ජාතික විද්‍යාපදනමේ වාර්ෂික වාර්තාව 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා 2016 සහ 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා 2014, 2015, 2016 වර්ෂ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තා 2014 සහ 2015 වර්ෂ සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තා 2015 වර්ෂය සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා කම්කරු වෘත්තීය සමිති සමඟ සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2016 සහ 2017 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා 2016 වර්ෂය සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ වාර්ෂික වාර්තාව 2015, 2016, 2017 වර්ෂ සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තා 2013, 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තා 2016 වර්ෂය සඳහා ශ්‍රම වාසන අරමුදලේ වාර්ෂික වාර්තාව 2016 සහ 2017 වර්ෂ සඳහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා කම්කරු හා වෘත්තීය සමිති පිළිබඳ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
ගරු සභාපතිතුමා මම හිතන්නේ ඔබතුමාට මේ සමහර ආයතන ප්‍රධානීන් කැඳවලා ජනවත් කරනේ 2012 ගිනුනු දැන් ඉදිරිපත් කරන අවුරුදු 8කට පස්සේ 2012 14 මම හිතන්නේ මේ ආයතන පාළු වෙන්නේ ඒ හින්දා නිසා මේ සියලු ජනතාවටම ජනවත් කරන අවුරුද්දකට වැඩි කාලයක් ගන්න බෑ ගිනුම් ඉදිරිපත් කරන්න මේක අපි ජනතාවත් ඒ ගැන ක්‍රියා කරගෙන යනවා ගරු
ඉරීමත් එක්කම ඇත්තටම මේ 2012 ඉඳන් මේ බෑක්ලොග් එක ඔක්කොම ඉවර කරා අවසානයේ ඔබතුමා දකින්නේ 2018 ඒව අවසානයේ කියවුනේ ඒ නිසා මම හිතන්නේ දැන් හරිතැනට ගෙනල්ලා දිනවා දැන් ඉදිරිපත් වෙන්නේ ලබන පාසයෙන් පස්සේ ඉදිරිපත් වෙන 2018 වාර්තාවට
නෑ මම ඉස්සෝදි මම හොඳයි ඔව් වරප්‍රසාර පිළිබඳ ප්‍රශ්නයේ ගරු මහින්දානන්ද අලුත්ගේ ඇමතුමා
ගරු කතානායකතුමනි මේ දිනවල සමාජවාද මාධ්‍යයේ යන පටිගත වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම ඔබතුමාට ලිඛිතව මේක බාර දීලා තියෙනවා ගරු කතානායකතුමනි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමත් දුරකථන සංවාදයක තැටියක් ඇවිල්ලා තියෙනවා එළියට ඒක රංජන් රාමනායක මන්ත්‍රීතුමා කියනවා මහින්දානන්ද අලුත්ගමකට වෙඩි තියන්න තමයි මම මේ පුහුණු වෙන්නේ. ඒ නිසා ඔබතුමා මට ඒක කරන්න කියලා තියෙනවා. ඒක කරන්න මම කටයුතු කරනවා ඉදිරි කාලය කියලා. ඒකට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු අවශ්‍ය කටයුතු කරන්න කියලා එතුමා කියනවා. ඒ හඬපටේ සම්පූර්ණයෙන් තියෙනවා ගරු කතානායකතුමනි මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල. රංජන් රාමනායක මන්ත්‍රීතුමා පැහැදිලිව මට වෙඩි තියන්න මාව ඝාතනය කරන්න එතුමා අගමැතිවරයාගේ ආශිර්වාදය ඉල්ලනවා. එතුමාගේ අනුමැතිය ඉල්ලනවා. ඒ සඳහා අගමැතිවරයා අනුමැතිය ලබා දෙනවා එතුමාගේ කටහඬෙන් මේ සියලු කාරණා තියෙනවා ගරු කතානායකතුමනි මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම සඳහා අගමැතිවරයෙක් සහ නියෝජ්‍ය අමැතිවරයෙක් කුමන්ත්‍රණය කරනවා මේ සඳහා ඔබතුමාට මතක ඇති 2016 පෙබරවාරි මාසයේ මාදිවෙල මන්ත්‍රී නිල නිවසේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ ගිනි අවියෙන් වෙඩි තියන්න පුරුදු වෙනවා මේ වෙඩි තියන්න පුරුදු නාම අපේ උදේ පත්මකුමාර මන්ත්‍රීතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් අහනවා මගේ ළඟ තියෙනවා ඒකේදී අගමැතිතුමා එදා දුන්න උත්තරේ අගමැතිතුමා කියනවා එතුමා විදි පුහුණු වෙන්න යනවා මේ පටිගත කිරීමේදී අගමැතිවරයා රංජන් රාමනායක මන්ත්‍රීතුමාට කියනවා ඔබතුමා පොලිසියට කියන්න මගේ අතින් වැරදීමකින්පත් වුණා කියලා අගමැතිතුමා තමයි දැන් මේ උපදෙස් දෙන්නේ රංජන් රාමනායක මහත්තයාට මහින්දානන්දට අලුත්ගමකට වෙඩි තියන්න පුහුණු වෙනකොට වෙච්ච වැරද්ද නිවැරදි කරන්න කියන්නේ හිටපු අගමැතිතුමා ගරු කතානායකතුමනි එවගේම එතුමා කියනවා පොලිස්පතිතුමා මාව බේරගත්තා. ඔබතුමා පොලිස්පතිතුමාට කියපු ඉඳ පොලිස්පතිතුමා මාව බේරගත්තා. මොකද්ද කතානායකතුමනි මේකේ தත්තේ? පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු අපි තමුන්නාන්සේලගේ බැඳුම් කර පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරා. අපි තමුන්නාන්සේලගේ දූෂණ පිළිබඳ කතා කරා. ඒක മന്ത്രിවරයෙකුට දෙන අයිඩියා. හැබැයි කතා කරන മന്ത്രിවරුන්ට අගමැතිතුමා මරන්න කුමන්ත්‍රණය කරනවා නම් අගමැතිතුමා මරන්න නියෝජ්‍ය අමතුරුන්ට උපදෙස් දෙනවා නම් අගමැතිවරයා මරන්න කියලා ගිනි අවි භාවිතා කරන්න අවස්ථාවක් දෙනවා නම් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ අමතිවරු මන්ත්‍රුන්ගේ தත්ත්වය මොකද්ද? මේක ඉතාම අවාසනාවන්ත தත්ත්වයක්. පාර්ලිමේන්තු මන්ත්‍රවරු කතා කරනකොට ආණ්ඩුව මරනවා නම් මන්ත්‍රීවරයෙකුට කතා කරන්න අයිතියක් නැත්තම් මොකද්ද ගරු කතානායකතුමනි මේකේ தත්ත්වය? මේක ඉතාම අවාසනාවන්ත தත්ත්වයක්. මේක සාමාන්‍ය පුද්ගලෙක් නම් කමන්නේ රංජන් කියන්නන ප්‍රශ්නයක් නැහැ. රංජන් රාමනායක මහත්තයා මේ ලංකාදීප පත්‍රයටත් කියලා තිනවා ප්‍රසිද්ධිය වෙනුවෙන් ඕනේ ගොන් වැඩක් කරනවායි කියලා. අපි රංජන් රාමනායක මහත්තයා ගැන පුදුම වෙන්නේ එයා ඕනේ ගොන් වැඩක් කරන නිසා. හැබැයි රටේ අගමැතිවරයා අගමැතිවරයා උපදෙස් දෙනවා මහින්දානන්ද. ඒක පැහැදිලිව තියෙනවා කතානායකතුමනි. ඔබතුමා මට උපදෙස් දුන්නා මහින්දානන්දට කරන්න ඕනේද? මුගේ කටවල් වහන්න නැතුව කරන්න බෑ. මුගේ කටවල් වහන්න ඕනේ. මොකද්ද කතානායකතුමනි මේකේ தත්තේ? ඔබතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා. ඔබතුමාට අපිට මේක කියන්න තියෙන්නේ. මේකේ නීතිය අපිට පුළුවන් පොලිසිය දාන්න CID එකට යන්න. හැබැයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ මෙරටේ උත්තරීතර මායතනේ පාර්ලිමේන්තුව මෙරටේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරේ විපක්ෂයේ තමන්ගේ කාර්යභාරය වෙනුවෙන් කතා කරනකොට ඒ මන්ත්‍රීවරයා ඝාතනය කරන්න අගමැතිවරයා උපදෙස් දෙනවනම් මොකද්ද මේකේ தත්ත්වය? මේකද ප්‍රජාතන්ත්‍රවාදී? ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකතුමා තමුන්නාන්සේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න. විපක්ෂ නායකතුමා දැන් තමුන්නා අනුශාසනා අලුතෙන් මේකේ වැඩ බාරගත්තා. ඔබතුමාත් ප්‍රකාශයක් කරන්න මොකද අගමැතිතුමා නැහැ මෙතන. ඒ නිසා ඔබතුමා ප්‍රකාශයක් කරන්න මේ මන්ත්‍රීවරයා ගැන ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ගරු කතානායකතුමනි දැන් එතුමාගේ කටහඬපට 121,000 කෙලියට අවිලා. තාම පහයි ආවේ. මේකේ තියෙන අධිකරණයේ මිනිස්සුරුවරුන්ට කතා කරනවා. පොලිසියට කතා කරනවා. FCID එකට කතා කරනවා. විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතුමා ඉන්නවා. එතුමා එදා කිව්වා අධිකරණ ඇමතිකමෙන් එළියට යනකොට අරලිය ගහ මන්දිරයේ අගමැතිතුමා කැඳවලා FCID එකේ පොලිස්පතිතුමායි ගෙනල්ලා රංජන් රාමනායක මහත්තයි අජිත් අපේ පෙරේරා මන්ත්‍රීතුමායි දෙන්නම ඉඳලා මේකට මැදිහත් වෙන්න කියලා උපදෙස් දුන්නා කියලා මම නෙමෙයි කිව්වේ. කිව්වේ හිටපු අධිකරණ ඇමතිතුමා.
මෙහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාලා පාවිච්චි කරලා මට තප්පරයක් දෙන කරුකතානායකතුමනි වේදනාව තියෙන්නේ මට ජීවිත මරණ තියෙන්නේ මට ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාවිච්චි කරලා රටේ මිනිස්සු ඉදියන් ඉදීමේ රංජන් වැඩක් කළා නෑ රංජන් වැඩ කරන්නේ අකමැතුමගේ ආශිර්වාදයෙන් මේක ආණ්ඩුවේ දැනුවත්මෙන් මේක ආණ්ඩුවේ සියලු කැබිනට් අමතුරු වග කියන්න ඕනේ තමුනාස්සලා කැබිනට් මණ්ඩලය හිටපු ඔක්කොමලා මේ පේලි ඔක්කොම මේවට වග කියන්න ඕනේ මේවා දන්නේ නැතුව නෙවෙයි මේ සියලු දෙනා මේවා දන්නවා මේ සියල්ල පිළිබඳ ප්‍රගති සමාලෝචනය කරලා අරලිගහ මන්දිරේ අරලිගහ මන්දිරේ සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව ගෙනෙල්ලා පොලිසිය ගෙනෙල්ලා මේ විරුද්ධව කතා කරපු මන්ත්‍රීවරු හිරේ දාන්න මරන්න ඝාතනය කරන්න මේ ආණ්ඩුව කොමන්ත්‍රණය කරා පහුගිය ආණ්ඩුව ඒ නිසා කතානායකතුමනි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද උල්ලංඝනය වීමක් වෙලා තියෙනවා මේ පිළිබඳව ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මම හෙට මේ පිළිබඳව නීතිමය කටයුතු කරනවා මේ හෙට මේ පිළිබඳව මම පොලිසිය පැමිණිල්ලක් කරනවා ඔබතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට මෙච්චර අසාධාරණ පිළිබඳ ඔබතුමා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා
අවධානය යොමු කරන එක මැච්චුම්බෝ බෝ ඒ ගැන විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ අපි වේදාව ඒකයි වෙනව කතා කරන්න පුළුවන් මොකද්ද පොඩයි ඉන්නේ මේක ගැන දැන් මම අවධානය යොමු කරලා ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් නේ දැන් මේ මම අවස්ථාව දුන්නා අද වැඩ ආ මම කරන්න මේ මේ ගැන දැන් එතුමාට අවස්ථාව දුන්නා සෝරි පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද
මන්ත්‍රීවරයෙක් විදියට මට ගරු මාලිකන්තුමා නිකුත් කරලා තියෙනවා බලපත්‍රයක් එක්ක තුවක්කුවක් ඒකට ලබා දෙන්නේ අපිට තුවක්කුවක් පිස්තෝලයක් නම් උණ්ඩ 10යි රිවෝල්වරයක් නම් උණ්ඩ 9යි හැබැයි එක මන්ත්‍රීවරයෙක්ට විතරක් 150ක් ගරු මාලිකන්තුමා නිකුත් කළාද නැද්ද මම දන්නේ නැහැ ගරු රංජන් රාමනායක මහත්තයාට රිවෝල්වරේට
ඒක පරිශීලනය කරේ
නෑද අපිට අපේ ගරු මන්ත්‍රීවරුන්ට වඩා එතුමාට විතරක් වැඩිසැලෙල් කිල්ලක් දක්වලා උණ්ඩ නිකුත් කළේ කොහොමද
කියන එක ඒක වෙනම ඒක පරිශීලන භාජන කරනවා
ප්‍රකාශයක් කරන්න එතුමාට නිකුත් කළාද නැද්ද කියන එක එහෙමනම් නිකුත්
කළේ නැත්නම්
නිකුත් කළේ නැත්නම්
ඒක ආරක්ෂක මාලිකන්තුමා රාජ්‍ය දෙයක් නේ පාර්ලිමේන්තුවේ
උණ්ඩ 150 එතුමාට විතරක් නිකුත්
කරන්න වරින්න හරි හරි හොඳයි සභා පාර්ලිමේන්තුවේ කතා ගන්න ඕ මරිකම ඇතුමා
මම ඔබතුමාට මීට සුමාන 3කට විතර කලින් දුරකථනයෙන් දැනුම් දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදය තමයි මහජනතාවට සේවය කරන විමධ්‍යගත ආයවැය වැඩසටහන් දැන් වර්තමාන රජයේ බලයට පත් වෙච්ච ගමන් පෞගී රජයේ සංවර්ධන ව්‍යාපෘති නතර කරන අතරේ ඒ මුවායෙන් මේකත් නතර කරලා තිබ්බා මම ඔබතුමාට කතා කරලා කිව්වා ඔබතුමා මැදිහත් වුණා ඔබතුමා හරි කියලා කිව්වා ඊට පස්සේ මම කොළඹ දිසාපත්තුමාගෙන් චෙක් කරාම කිව්වා හරි ඒක දෙසැම්බර් 31 කලින් ඉවර කරනවා කියලා නමුත් මම දන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒක ලැබෙනවද කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපිට ලැබිච්ච විමධ්‍යගත ප්‍රතිපාදන ලක්ෂ 100 අපි නම් කරපු යෝජනා අද මේ මොහොත වෙනකම් මිලදී ගැනීම සහ ඉදිකිරීම ක්‍රියාවට නංවන්නේ නැහැ ඒකට ඇලොකේෂන් යවලා තියෙනවා ඉන්ට්‍රස්ට් එක යවලා නැහැ. එතකොට මේක මැතිවරණයක් ඔන්න මෙන්න තියෙද්දී මේක නොදී මේක කල් අරගෙන මාර්තු 1 වෙනිදාන් පස්සේකයි ඔන්න ඇවිල්ලා තිනවා කියලා. එතකොට මැතිවරණ කොමසාරිස් නියෝගයන් නිකුත් කරනවා මේක දැන් මැතිවරණය ප්‍රකාශනපත් කර දිනවා බෙදා හරින්න බෑ කියලා. එතකොට මේක මන්ත්‍රීවරු හැටියට අපේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් අපේ අපිට ඡන්දය දුන්නු මහජනතාවට ලබා දෙන්න තියෙන සේවාව අහිමි කිරීමක්. මොකද හේතුව
ඒක අපි ගරු මුදල් ඇමතිතුමාට හෝ රාජ්‍ය ඇමතිතුමාට අවස්ථාව දෙමු පිළිතුරු දෙන්න.
හරි මේක විසඳලා දෙන්න අඩුම ගානේ මේ මාසේ ජනවාරි 31 වෙනිදාට කලින් මේ ව්‍යාපෘති ආරම්භ කරන්නත් මේවා ඉවර කරන්නත් ඒ වගේම මේවා බෙදා හරින්නත්.
හරි ගරු අජිත් පෙරේතා ඇමතිතුමා
මහබැංකු ගණදුනු පිළිබඳව ව්‍යවහාරික විගණනය පිළිබඳ මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබා දීම පිළිබඳව නීතිපතිතුමා විරුද්ධත්වය ප්‍රකාශ කළා තියෙනවා කියලා. නමුත් ගරු කතානායකතුමනි මීට ප්‍රථම නීතිපතිතුමා අනුමැතිය දීලා තිබුණා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු සඳහා මේ ව්‍යවහාරික විගණන වාර්තාව භාවිතා කරන්න. ඒ අනුමැතිය එලෙසම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඒක ගරු මන්ත්‍රීතුමා කෝප් කමිටුව පිහිටවුවාට පස්සේ ඒක රහස්‍ය බව මෙවා කරලා පුළුවන් කියලා ලිපියේ තියෙනවා.
හොඳයි. ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ඇතුළු කමිටු දැන් අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඉතාම ඉක්මනින් මේ කමිටු නැවත පිහිටවීමට එවිට ඒ નિયમિત රහස්‍යභාවය රැකගෙන ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙනවා.
ගරු ගමු සභානායකතුමා සමගින් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ගරු රාජ්‍ය ඇමතිතුමා
මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමා ඊළඟ ප්‍රධානතුමනි මරික්කාර් මන්ත්‍රීතුමා වතු කරපු කාරණාවේ
අපේ රජය විසින් විමධ්‍යගත මුදල් ලබා දීම කිසිසේත්ම නවත්තල නෑ. මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ කොමිසම විසින් ඒ විමධ්‍යගත මුදල් ලබා දීලා ඒව බෙදා හැරීම නවත්තල තියෙනවා. එතකොට රටේ මූල්‍ය නීති රීති අනුකූලව වෙන් කරපු මුදල් අනුමැතිය ලබා දීපු මුදල් ඒ ආකාරයෙන්ම ලබා දීම සිදු වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි, ඒ අදාළ යෝජනා සංශෝධනය සඳහා පෙර පැවති රජයේ විශේෂයෙන්ම අගමැතිතුමාගේ අමාත්‍යාංශය යටතේ චක්ලේඛන නිකුත් කරලා තිබ්බා. ඒ චක්ලේඛන වලට අනුකූල සියලු විමධ්‍යගත මුදල් ලබා දීම සිදු වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි, මේ කෝප් කමිටුව සම්බන්ධයෙන් අජිත් පෙරම් මන්තුමා කතා කරා. ඒ පැවති කෝප් කමිටුවේදී මේ දුරකථන සංවාද චූජිතයන් සමග පැවත් වූ කණ්ඩායමට කිසිසේත්ම නැවත අවකාශයක් ලබා දෙන්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු ආශෝ මාර්සිංහ මහත්මයා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕන මේ අවස්ථාවේ රටේ උද්ගත වෙලා තියෙන සිද්ධීන් සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීම සම්බන්ධව. මොකද මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී එදා මම දැක්ක රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පටිගත කිරීම වල තියෙන දේවල් ගැන මම කතා කරන්නේ. නමුත් මන්ත්‍රීවරයෙක් හැටියට නිවාස පරීක්ෂා කිරීමේදී එදා මම අද්දුටුවා පොලිස් නිලධාරීන් 15 දෙනෙක් විතර ඇවිල්ලා කාමර ඔක්කොම එකසරේ චෙක් කරනවා. එතකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයාට අවස්ථාවක් නැහැ එයාගේ ඇස් ඉදිරිපිට ඒ චෙක් කිරීම බලන්න. ඒ නිසා මේක බරපතල තත්වයක්. ඒ නිසා මේ සභාවේ ගරු අවධානය යොමු කරනවා මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කරනකොට ඒ මන්ත්‍රීවරයාගේ ඇස් ඉදිරිපිට පරීක්ෂා කරන එකත්. මොකද එහෙම පරීක්ෂා කරනකොට ඒ පරීක්ෂා කරන මුවාවෙන් ඕනෑම දෙයක් ගෙදරට ගෙනිහිල්ලා දාලා කුඩු පැකට් එකක් හරි බෝම්බයක් හරි නැත්නම් පිස්තෝලයක් හරි ගිහිල්ලා දාලා අත්අඩංගුවට ගන්න කියාවක් තියෙනවා. මේක බරපතල තත්ත්වයක් අරු කතානායකතුමනි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමත් එක්ක අපිට සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා මෙතන ඉන්නවා, චමල් රාජපක්ෂ ඇමතිතුමා අපි ඉල්ලා සිටිනවා මේ ඇමතිවරුත් එක්ක අපිට සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේ 225 බලපාන ප්‍රශ්නයක් මේ රටේ දී මන්ත්‍රීවරු සියල් දෙනාටම බලපානවා මේ ප්‍රශ්නේ. ඕන කෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන ක්‍රමයක් හදන ක්‍රමවේදයක්ද මේ යන්නේ කියන ප්‍රශ්නේ අපිට බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී ක්‍රියාපටිපාටිය මේ රටේ මොකද්ද, ක්‍රමවේදේ මොකද්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රමවේදේ මොකද්ද, රාජ්‍ය ආරක්ෂක ඇමතිවරු වැඩියට ක්‍රියා කරන්නේ කොහොමද, මේ සියල්ල ගැන අපිට දැනුවත් කිරීමක් අවශ්‍යයි මේ රටට. ඒ නිසා ඔබතුමාගෙන් අපි සාකච්ඡාවකුත් ඉල්ලනවා මන්ත්‍රීවරු හැටියට. ඒ වගේම මේ සඳහා මේ ක්‍රියාමාර්ග ගන්න මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබතුමාගේ ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් ගරු ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා ඊ අපි සාකච්ඡා කළා. එතුමා යම් කිසි ක්‍රමවේදයක් ඇති කරලා තියෙන මට ඒ ක්‍රමවේදයේ තුල ඉදිරියේදී මෙවැනි සිද්ධීන් ඇති නොවන විදියට පියවර ගන්න බාට එතුමාට සඳහන් කරන්න තියෙනවා. යා ගරු පොඩයි පොයින්ට් ඔෆ් ඕඩර් පොයින්ට් ඔෆ් ඕඩර් දෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර් ගරු සේෂමන්තුමා,
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. විශේෂයෙන් මම මේ ආණ්ඩු පක්ෂ අවධානය යොමු කරනවා. මට මතකයි අපි ආණ්ඩු පක්ෂ ඉද්දි මහින්දානන්ද මැතිතුමා ඇතුළු කීප දෙනෙක්ම මේ මන්ත්‍රීවරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණ ඉදිරිපත් කරා. ඒ වෙලාවෙත් ආණ්ඩු පක්ෂයේ පිරිස ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. එතකොට මම නැගිටලා කතා කරලා කිව්වා, මං හිතන ඇන්සාඩ් ගත වෙලා ඇති, ඔබතුමා මට සූතිත් කරා. මේක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයද කියන එක නෙමෙයි බලපාන්නේ කරු කථානායකතුමනි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වුණාට පස්සේ නොයෙකුත් මේ වගේ හිරිහැරවලට හැම පක්ෂයෙන්ම මේ මන්ත්‍රීවරු නීතිය කඩන්න ඕනෙත් නැහැ, හිරියාර වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් නීතිය කඩපු මන්ත්‍රීවරයෙක් මම දැකලත් නැහැ. මේ ඉතිහාසයේ බලනකොට අත්අඩංගුවට aran තියෙනවා මම හිතන්නේ විශාල 100කට අධික ප්‍රමාණයක්. ඉතින් මං කියන්නේ මේ පක්ෂ පාට වේද හින්දා නෙවෙයි, අපි මේ මන්ත්‍රීවරු වශයෙන් මේකට මොන දෙන්නේ සිදුවෙන්නේ, මන්ත්‍රීවරයෙක් උන් නැත්තම් මේ හිරියාර වලට මොන දෙන්නේ සිදුවෙන්නේ නැහැ. ඉතින් දෙපැත්තට මං කියන්නේ ඔබතුමාලා මාත එක වුණා, මං හිතන්නේ 10 දෙනෙක් විතර මට කතා කළේ කියලා. ඔබතුමා ආණ්ඩු පක්ෂය හරි ඉඳලා මේ ගැන කතා කරපේ හොඳයි කියලා. එහෙනම් ආණ්ඩු පක්ෂ ඔබතුමාලා දෙන්න පුළුවන් ඊළඟ තව කාලෙකින් විපක්ෂය ඉන්න පුළුවන්. අපි කියන්නේ ඉදිරියේදී සියලුම මන්ත්‍රීවරුන්ට මේ හිරිහැරේ වෙනකොට යම් ක්‍රමවේදයකට මේක සිදු වෙන්න ඕන කියන එකයි මගේ අදහස. ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන එක නෙමෙයි, නීතියට අනුව වෙන්න ඕනේ. ඒ වගේම මේක විශේෂයෙන් මන්ත්‍රීවරුන්ට මේ හිරිහැරේ වෙන හින්දා කථානායකතුමාගේ අනුමැතියකින් කථානායකතුමාගේ අවධානයකින් මේක සිදුවිය යුතුයි. මොකද නැත්නම් එහෙම වුණ නැත්නම් අරු කථානායකතුමා ඉතාමත් කැත විදියට මේ පොලිසියත් ඒ පොලිසියේ මහතුරු ක්‍රියා කරන විදිය නොවෙන්න පුළුවන්, පොලිසියට ලැබෙන උපදෙස් වෙන්න පුළුවන්. කොහොම හරි වෙන ඒ ආකාරයේ සාමාන්‍ය නීතියට අනුව වෙන ආකාරය නෙමෙයි. අපි දැකලනේ අපරාධකරුවෙක් ගියවත් ඔහොම පැනලා 15ක් පොලිසියෙන් 15ක් 20ක් පැනලා අත්තරංගොඩ අරගෙන
ක්‍රියාදාමයක් ගන්නවද රාජ්‍ය මැතිතුමා කියන අවධානය යොමු කරලා අපි
කතා කරා. අවධානය යොමු කරාට කරු කතා නැහැ තුමනි. මේ ඉස්සලා යනවා. මේක හරියට හරි ක්‍රමවේදයක්.
හොඳයි. හොඳයි ගරු බිමල් රත්නායක මැතිතුමා ඊට පස්සේ ආනන්ද අලුගේ මැතිතුමා ඊට පස්සේ ඔබතුමා කවුද බිමල් රත්නායක මැතිතුමා
they have changed the name please right ගරු කතානායකතුමනි right ගරු කතානායකතුමනි කෝප් කාර්ක සභාවේ හිටපු සමාජිකයෙක් සහ බැඳුම් කර වාර්තාව පිළිබඳ පරීක්ෂණ සිදුවෙද්දී සමාජික ප්‍රශ්න හිටපු කෙනෙක් විදියට ඔබතුමා දන්නවා මේක මේ රටේ වැඩිම මහජන සාකච්ඡාව ලක් වෙච්ච දූෂණය සහ සිදුවීම්. දැන් මේ සම්බන්ධව ජනාධිපති කොමිෂන් එකක් කළ ඒකේ වාර්තා වලින් වැඩි කොටසක් ලිදක් වෙලා තිබෙනවා. කෝප් කාර්ක සභාවේ වාර්තා ලිදක් වෙලා තිබෙනවා. ඒ වගේ මේ සම්බන්ධව කරිච්ච උසාවි ඒ සාක්ෂි සටහන් වලත් සියලුම විස්තර ජනමාධ්‍යවල පළ වෙලා තිබෙනවා. එනවා කෝප් කාර්ක සභාව උසාවියක් නෙමෙයි නමුත් පාර්ලිමේන්තු නියෝජනයක නායකත්වයක් විදිහට තමයි මේ සම්බන්ධ ව්‍යවහාරික විගණනයක් කරන්න කියලා නිර්දේශයක් කළේ. නැතුව අධිකරණ නියෝගයක් මත මේක වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා කරු කතානායකතුමනි දැන් ලංකාව ජනතාවගේ බදු මුදල් මිලියන් 900ක් වේදන් කළා මේ වාර්තාව ඉදක්වලා තිබෙනවා. මේ වාර්තාව අපිට හොඳට පේනවා යම් යම් අය කියවලත් තිබෙනවා. ඒ නිසා මේ වාර්තාවෙන් චෝදනා ලැබෙති දෙන පුද්ගලයන් මේකට 2002 ඉඳලා මේකට සම්බන්ධලා හිටපු විවිධ ආණ්ඩුවල පුද්ගලයන් පත්‍ර පිටුපුරා ලියනවත් එක්ක මේ වාර්තාව පිළිගන්න බෑ කියලා. වාර්තාව දැකලා තියෙන්නේ හදපු කමිටිය විතරනම් වාර්තාව දැකලා තියෙන්නේ කවුරු හරි ඒ අය විතරනම් කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ මේකට චෝදනා ලැබපු පුද්ගලයා. ඉතින් අපි බොතුමාගෙන් ඉල්ලා සිටිනවා දැන් මේ වාර්තාව නැවත අධිකරණයට වෙන්න තියෙන තොරතුරු විශාල ප්‍රමාණයක් දැනටමත් මේ සම්බන්ධ නිරතුරුවලා තිබෙනවා. ඒක අමුතු දෙයක් නෙමෙයි මොකද වාර්තා ගණනාවක් ජනාධිපති කොමිෂන් වාර්තාව අධිකරණ සාක්ෂි සටහන් වලදී ආපුවා කෝප් කාරක සභාවේ නිර්දේශ. ඒ නිසා ඉතා පැහැදිලි මේ බැඳුම් කර පිළිබඳ ව්‍යවහාරික වාර්තාව නීතිපතිතුමා ඔතුමාට මතය දරන අයිතිය තිබෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුව නීතිපතිතුමාගේ උපදෙස් 100%ක්ම එලෙසම කිරීමට බැඳී නැහැ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර නිර්දේශ පවා පාර්ලිමේන්තුවේ මහජනතාවගේ උත්තරීතර භාවය සලකලා පාර්ලිමේන්තුවක් වශයෙන් කටයුතු කළ තැන. ඒ නිසා මේ වාර්තාව එළිදැක්වීමෙන් කිසිම අගතියක් සිදු වෙන්නේ නැහැ. මොකද කෝප් එකෙන් කිව්වේ අධිකරණයෙන් කියලා නෑ, නීතිපතිතුමාවත් කිව්වේ නෑ. ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ නඩු පැවරුවේ නෑ. විශාල කාලයක් ගිහිල්ලා කෝප් එකෙන් කරාට පස්සේ තමයි ඒක කරේ. ඉතින් එතුමාට කියන්න බෑ දැන් මේ තොරතුරු දෙන්න එපා කියලා. ඒ නිසා මේක පැහැදිලිව මේ හොරු රැකීමක් දෙපැත්තෙන්. ඉතින් අපි ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සෙන්නවා මහජන මතය යටපත් කරන්න එපා, පාර්ලිමේන්තුව යට කරන්න එපා, නීතිපති දෙපාර්තමේන්තුවට. මේක මිලියන් 900ක් විඳන් කළ හදපු වාර්තාවක්. මේක අමුතුවෙන් කියන්න පොඩි දෙයක් ඇත්තේ. ඒ නිසා කරුණා කරලා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ සෛරීත්‍ය මහජන පරමාධිමත්වය රකලා. මොකද දෙපැත්තෙම හොරු දැනගන්නවට ප්‍රශ්නයක් නැහැ නේ හොරකන් නොකරම මන්ත්‍රීතුමාලට. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා වහාම නියෝගයක් දෙන්න මේක කරන්න කියලා. ඔබතුමා නීතිපතිගේ නියෝග වලට ඔබතුමා යටත් නැහැ. අපි සලකලා ගන්නවා, ගරු කරනවා, ඔක්කොම හරි. නමුත් ඕනතරම් පූර්වාදර්ශ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා නොසලකා.
හොඳයි ඔබතුමා වගේම මලත් මේකේ වැදගත්කම තියෙන අද දීර්ඝ සාකච්ඡාවක් කළා. එතුමන් දින කීපයක් කල්ලිල්ලුවා නැවත සාකච්ඡා කළා. පුළුවන් තරම් ඉක්මනින් මේක මම හිතන්නේ එළිදැක්වීම මලත් අවශ්‍යයි. බිනිවිද බව පේන්න මම ඒක කරගන්නවා. ගරු කිරාලි මැතිතුමා මොකද කියන්නේ පස්සේ? ගරු කිරාලි මැතිතුමා එහායක
මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට කරු කතානායක තුමනි. අනිත් එක මට ලැබිලා තියෙන තොරතුරු අනුව යහපාලන ආණ්ඩුව කාලයේ බිලියන 10ක තමයි මේ බැඳුම් කර විකුණලා තියෙන්නේ 10ක. නමුත් මේ බෝහාරික වාර්තාව අනුව 2015ට කලින් 2002 ඉඳලා 2015 දක්වා බිලියන 6600 බැඳුම් කර විකුණලා තියෙනවා. ඒකයි අපි කියන්නේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාවේ කියන්නේ ගරු කතානායකතුමනි අපි මේ වාර්තාව ඉදිරිපත් කරන්න කියන්නේ මුදල් බලයේ තියෙන පාර්ලිමේන්තුවට. දැන් අපි බිලියන 10ක් වික්කයි කියලා අවුරුදු 4ක් කතා කරුවා. 2015 කලින් බිලියන 6600 බැඳුම් කර විකුණලා තියෙනවා. ඒකේ පාඩුව බිලියන 10ක් වික්කාම පාඩුව බිලියන 12 නම්
ඉතා
බිලියන 6600ක් වික්කාම පාඩුව.
හොඳයි ගරු මාධ්‍යවේදී අවධානය යොමු කරන්න මම විනිවිදපත්තුමාට.
ඇතු බිලියන 6600ක්.
හොඳයි ඉතා එක් මිනිත් ගරු මාරික්කා මැතිතුමා. ගරු මාරික්කා මැතිතුමාට ගරු පොයින්ට් වඩ නෑ මේ ගරු ආනන්ද අරුත්ගමේ මැතිතුමා ඊට පස්සේ
Aru, hari. Garu katanaik itu mani. Garu katanaik itu mani. Mevelawe me ratapura. Petri itu bena. Ranjan Ramanaik metuma ke. E video pilipandu. Mangitane asu apa itu wat menteri itu ma. Kiuwa. Yam kisidya genala dala monohari prasya ketikaran puluan kela. Pahal waktunya siak kari je polisian cekkerla sidiya tenang me video pati hadala genat dapu anuwei. Dang ada parlimen tu hitepu menteri berik. Sadaran itu tidak sadaran itu tidak jangan tahu apa kehilangan ini mereka sadaran berdak kira muka dah Ranjan Ramanaik menteri tu mah katakan orang amet tu mah niti pet tu mah ada Nadu karu tu mih kudu katakan lah me Nadu ti indu berada di bidang hari itu diilat kian dah nene eva game me parlimen tu ini menteri berik masyarakat ikatinak polisi asang kere naik kila riband dila ina santa besi kira menteri tu mah mangitanya andu pakse menteri berik ekali ada wipakse hiti ada hebei andu pakse menteri berik mevi di hiti Mama tak kena widi itu, sahdaran, asahdaran, niti kesek siddhunat, api tak kena widi itu, asahdaran berapa? Ewak ini, garu katana kita mungkin tapar ek mana dende, Mei siddin pilihan tu, jam parlimen tu ya, agameti beraya, menteri beraya, maranda, agameti kena kekak kumam kumantren kerela tina. Api tak koyela, mereka siddhu itu ane tak. Garu katana kita mungkin Mei parlimen tu ini Mei rata pahlne keranda, minisu maranda ni Mei parlimen tu ini video pata dala, menteri beru unta Mei rahat kanu kudu keranda ni Mei. Mee utteri tar parlimen tu obatuma tamai naik ya obatuma me bodi ote hitan depa me ventiana siddin ada ki denek niti departemen tu narukar unnoan sela ki denek remand kerala de beradi vidhi ite Ranjan Ramanaik kametuma maha pirisudu vidhi ite me parlimen tu kata kere ada etuma ke helu me mulur ratan me helu
bobi chode karu mantri tu makaru ujai sini metuma ujai sini metuma
karu kata naik tu mone විශේෂයෙන්ම මහින්දානන්ද කරු අමාත්‍යතුමාගේ ඒ වරප්‍රසාද ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමා පිළිතුරක් ලබා දෙයි කියන කාරණේ අපි බලාපොරොත්තු වෙන ගමන් විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය දාලා තුල දින හඬපට පිළිබඳව දිගින් දිගට කතා වෙන යුගයක් මම දැක්කා විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රබල නායකයෙක්ගේ ලේකම්වරේ මාධ්‍ය කරුවෙක් විසින් කතා කරනවා යම් විදුහලකට ඇතුළු වීම සම්බන්ධව ඒක ප්‍රකාශය කරලා නැද්ද කියලා. හැබැයි ඒ විරුපටේ ඔහුට කරන තර්ජනය, ඔහුට කරන ඒ මරණීය චර්ධනය පිළිබඳව මේ මාධ්‍ය තුල සාකච්ඡා කරන පිළිබඳව හොයන ගරු ආණ්ඩුපක්ෂයේ මෙති අමුතුතාව අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මහ ජනතාව විශේෂයෙන් මාධ්‍ය වගේ කණ්ඩායමක් විසින් මේ මාධ්‍ය මර්ධනය සහ මාධ්‍යයට කරන ඒ මර ප්‍රහාරය පිළිබඳව හොයලා මේ එහෙම දෙයක් සිද්ධ වුණාද නැද්ද කියන කාරණේ පෙන්වා දෙන්න මල්ලඟ තියෙනවා ගරු කතානායක මේ හඬපටය ඒ විශේෂම ප්‍රබල ආණ්ඩුවේ නායකයෙක්ගේ ලේකම්වරේ කියන්නේ මේ මාධ්‍ය ආයතනයේ සභාපතිතුමාට මට කතා කරන්න කියනවා ඒ කතා කරේ නැහැ කියලා හවස කතා කරලා ඉඳලා තමුසේ මේක කරේ නැහැ මම දන්නවා මම කවුද මම මේක මෙහෙමයි ඔබට කරන්න කියලා හැබැයි මම අහනවා කරු එමෙතුමාලා මන්ත්‍රීතුමාලාගේ වරප්‍රසාද වගේම මේ රටේ අහිංසක ජනතාවගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳව වගකීම තියෙන වර්තමාන ආණ්ඩුවට නිසා කරුණාකර වර්තමාන ආණ්ඩුව පිළිතුරක් දිය යුතුයි මෙවැනි අසාධාරණකම් වලට ලක් වෙන මේ කණ්ඩායම් මර්ධනය කරන මේ ආණ්ඩුවේ බලය පාවිච්චි කළ සමහර නිලධාරීන් ඔවුන්ට ගන්න පියවර කෙසේද කියලා කාරණේ කරු කතානායක මේ සභාවට කියන්නට ඕනේ
Nah, kalau menteri itu mah, perdana menteri itu awam bi, ujian apa parlimen tu, kalau sabar naik itu mah,
kalau kata naik itu mana, parlimen itu,
macam,
stafer niu kanu ya, asuhan, bidadan, sandan, kumak kusandan itu, kalau bela mana, kesi ta hayat itu tak mau bih itu ya, ekta parlimen itu stafer niu,
agar
pah kriyat mungkin itu, hayat itu kata naik itu mah, permasalahan itu, parlimen itu kalte bih itu,
mau itu sih. Sebab kalau tak bima, kalau sebana itu mah.
Di mana pasal rekodakwa parlimen itu kalau tak belum.
Kalau tak bima, ojana apa? Garu bandulal bandar agrikul metto mah.
Kalau katakan aja ke tu mani, sebab kalau tak bana, ojana apa mahasiswa itu dipat kerana parlimeng, atukar janadipati, tu mahasiswa pasukiya dah.
Oke.
Mah parlimen itu sebab hari awam berkeramin situ kalau kata apa gana. විපක්ෂයේ ලෙස අපේ දැඩි අවධානය යොමු කරන අතර පහත් සඳහන් කරුණු අවධාරණය කරමි. ඊවන වියදම් අඩු කිරීම, මාධ්‍ය නිදහස සුරැකීම, පොහොර නොමිලේ ලබා දීම, මාස 6ක් තුල වගා හානි ගෙවා අවසන් කිරීම, වහාම ගොවිනය කපා හැරීම, පාසල් දරුවන්ට සපත්තු කුට්ටම්, පාසල් බෑගේ හා දිවා ආහාරය ලබා දීම, ශුද්‍ර මූලයේ ණය කපා හැරීම, ගැබිනි මව්වරුන් සඳහා මූල්‍යාධාර ලබා දීම අනිකුත් දිනඳු සහනවලට අමතරව වියලි සලාකයක් ලබා දීම, පිළිකා හා වකුගඩු ආබාධයන්ගෙන් පිළෙන්නන් වෙත දැනට ලබා දෙන මාසික දීමනා විහිළ නැන්වීම, වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම හා රැකියා විරහිත තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා ලක්ෂයක් ඇති කිරීම ඒ අතරින් සමහරක් වේ. මේ වන විටත් ආණ්ඩුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීම පසෙකලා විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලබා දී ඇති සියලු පොරොන්දු වහා ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරන මෙම රජයට ජාතික ආරක්ෂාව යනු මහ ජනතාවගේ ආර්ථික හා සමාජමය සුභසාධනයෙන් තොරව ඉටු කළ නොහැක්කක් යන්නද පෙන්වා දීමට මේ අවස්ථාවක් කරගනිමි. කෙසේ වුවද අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම ගරු සභාව ඇමතු පසුගිය සිකුරාදා දිනම එතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරනු සැබෑ ලෙසම ක්‍රියාත්මක නොකරන බවයි. එනම් මේවා හුදෙක් ප්‍රකාශ පමණක් බවයි. එසේනම් මේ ලබා දුන් පොරොන්දු හුදෙක් පෝඩාවක් පමණක්ද? නොඑසේනම් මේවා සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේද හා එසේනම් ක්‍රියාත්මක කරන කාලවකවානු කවරේද යන්න ආණ්ඩුව විසින් මෙම ගරු සභාවට දැනුම් දෙන්නේද? එසේ දැනුම් දෙන ලෙසද යෝජනා කරමි. ගරු කතානායකතුමනි, මිනිත්තු දෙකක් මම ලබා ගන්නවා මේ යෝජනාව ඉදිරිපත් කරමින්. ගරු කතානායකතුමනි, සෞභාග්‍යයේ දැක්ම ගෝඨාභය සෞභාග්‍යයේ දැක්ම යන ප්‍රකාශනය අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ සභාගත කරා. හැබැයි ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයයි එතුමා ඉදිරිපත් කරපු 8 පාර්ලිමේන්තුවේ 4 සැසිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතර ලොකු වෙනසක් තියෙනවා ගරු කතානායකතුමනි. එදා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරපු සමහර කාරණා ඍජුවම ආධාර හැටියට දෙන්න පොරොන්දු වෙච්ච සමහර දේවල්, විශේෂයෙන්ම පොහොර නොමිල දෙනවා කියපු ඒවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සහනාධාර බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ වන විට දේශපාලන පරිගැණීම් 11,000කට ආසන්න ප්‍රමාණයක තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා අහිමි කරලා තියෙනවා. ඒ වගේම ජීවන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. එදා අපි දැක්ක මැතිවරණ වේදිකාවේ රතු ලුණු ගෙඩියත් මාතෘකාවක් බවට පත් වුණා, සහල් මාතෘකාවක් බවට පත් වුණා, බඩු මිල මාතෘකාවක් බවට පත් වුණා. අද බඩු මිල අහස උසට නැගලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මට මතකයි පාසල් දරුවන්ට අපේ රජය එදා නිල ඇඳුමට වවුචරයක් දෙද්දී ඒක විවේචනය කරපු විදිය. හැබැයි වවුචරය දෙන එකත් පාසල් නිවාඩුවට කලින් දෙන්න අපෝසත් වෙච්ච මේ ආණ්ඩුව නැවත වවුචරයම දෙන්න කතා කරමින් ඉන්නවා. ඉතින් මෙවැනි කාරණා අපේ විශේෂයෙන් අවධානයට යොමු කරන්න කැමති ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ගමනාගමන මණ්ඩලේ, ඒ වගේම සමෘද්ධි බැංකුවල පරිගණක ක්‍රියාකරු හැටියට දීපු පත්තින්, ව්‍යාපෘති සහකාර ලබා දීපු පත්තින් බොහෝ රැකී රක්ෂා වලින් මේ තරුණ තරුණියන් එළියට දාලා තියෙනවා. ඒ නිසා දිමාස අධිකාරිය විශාල පරිගැණීම් සිදුවෙමින් පවතිනවා. මේව සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන ගමන් මේ යෝජනාව මම මේ සභාවට ඉදිරිපත් කරනවා.
හරි, ඉතිර කරන්නේ ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමා ඉතිර කරනවා.
ගරු කතානායකතුමනි, බන්දුලාල් බණ්ඩාරිකොඩ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තාමත්ම කාලෝචිත යෝජනා විස්තර කරමින් ආරම්භයේදීම පසුගිය ජනාධිපතිවරණයේදී අප වෙත 55,64,239ක සහයෝගය ලබා දුන්නු ඒ ඡන්දදායකින් සියලුම දෙනාට අපේ අවංකාදර ස්තුතිය මේ අවස්ථාවේදී මේ මොහොතේදී පුද කර සිටිනවා. ගරු කතානායකතුමනි, දේශපාලන ශාස්ත්‍රය තුළ අපිට බොහෝ විට දකින්නට ලැබෙන දෙයක් තමයි ප්‍රකාශිත ප්‍රතිපත්ති declaratory policy සහ ක්‍රියාත්මක ප්‍රතිපත්ති action policy අතර පරතරයක් සහ පරස්පරයක්. පැහැදිලිවම අද යුගයේ අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කියපු දේ කරන කාලවකවානුවක් නිර්මාණය කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයත් රට හදන සෞභාග්‍යයේ දැක්මත් දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාවත් තුළ තිබෙන ඒ පොරොන්දු මාලාව 69 ලක්ෂයක් රටේ ජනතාව තමන්ගේ ආශිර්වාදය ලබා දීලා 56 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණය අභිබවා ගිහිල්ලා ලක්ෂ 13ක වැඩි ඡන්දයකුත් ලබාගෙන සෞභාග්‍යයේ දැක්ම දසවැදෑරුම් ප්‍රතිපත්ති මාලාව පොරොන්දු මාලාවට ඒ බහුතර ආශිර්වාදය ලැබුණා. මේ සභාවේ අපි සීලු දෙනාගේ යුතුකම වන්නේ මේ රටේ ජනතා අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කිරීම. අපේ වගකීම, අපේ යුතුකම ජනතාවගේ පැතුම ක්‍රියාත්මක කිරීම. එම නිසා ප්‍රගතිශීලී නූතන විපක්ෂයක් හැටියට අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් දසවැදෑරුම් වැඩසටහනෙත් ඒ වගේම මේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තිබෙන සීලුම ජනහිතකාමී ජනතාවාදී ප්‍රගතිශීලී යෝජනා වහාම මේ පාර්ලිමේන්තුවට උත්තරීතර සභාවට අයවැයක් හරහා ඉතාමත්ම ඉක්මනින් ඉදිරිපත් කරන්න. 3-2 නෙවෙයි 6-5 නෙවෙයි 225 දෙනාගේ ආශිර්වාදය අපි ලබා දෙන්නට ලෑස්ති. 69 ලක්ෂයක් ලබා දුන්නු ඒ වර්ම ක්‍රියාත්මක කරා. එනිසා කාටවත් මාර්තු මාසේ, අප්‍රේල් මාසේ, මැයි මාසේ 3-2 එනකන් බලාගෙන ඉන්න කතාව අවශ්‍ය නැහැ. අපි ලෑස්ති 225ම ආශිර්වාදය ලබා දෙන්න. අපි දැක්කා විශේෂයෙන්ම එම ප්‍රතිපත්ති මාලාව තුළ සුපුරුදු පරිදි ආර්ථික වර්ධන වේගය, රැකියා නියුක්තිය යනාදී දර්ශක වෙනුවට ලෝක සන්තුෂ්ට දර්ශකයක් World Happiness Index එක අලුතෙන්ම නිර්මාණය කරලා අපේ රටේ ජනතාවගේ සතුට කේන්ද්‍ර කරගෙන අලුත් දර්ශක හරහා අලුත් ගමනක් යනවායි කියන කතාව. ගරු කථානායකතුමනි, මම සභාගත කරනවා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ඒවා හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඇත්තටම සතුට කියන දර්ශකය උපයෝගී කරගත්තොත් නොවැම්බර් මාසයේ 15 වෙනිදා ඡන්දයට දිනකට පෙර තිබුණු බඩු මිලත් ජනවාරි 6 වෙනිදා වෙනකොට තිබෙන ඒ ආහාර පානවල බඩු මිලක් සංසන්දනය කරනකොට කොයි වගේ සන්තුෂ්ට දර්ශකයක් නිර්මාණය වෙයිද කියන එක අපි හැමෝටම හිතා ගන්න පුළුවන්. බෝංචි කිලෝව 160 ඉඳලා 300 දක්වා 140කින් වැඩි වෙලා, කැරට් වැඩි වෙලා 260 ඉඳලා 430 වෙනකම් 170කින්, තක්කාලි වැඩි වෙලා 100 ඉඳලා 190 දක්වා 90කින් බටු වැඩි වෙලා 130 ඉඳලා 190 දක්වා 60කින් අර්ථාපල් වැඩි වෙලා 200 ඉඳලා 250 දක්වා 50කින් එතකොට මේ සන්තුෂ්ටි දර්ශකය ගැන කතා කරනකොට ඕනම පුද්ගලයෙකුට අවබෝධ කරගන්න පුළුවන් අද මේ ඇති වෙලා තිබෙන විපර්යාසය මාස එකහමාරක් වැනි කාලයක් තුල සතුටක් නිර්මාණය වෙලා තියෙනවද ජනතාවට සනීපතාවයක් නිර්මාණය වෙලා තිබෙනවද කොටින්ම කිව්වොත් මේ ක්‍රියාදාමය තුල සැපද කියන ප්‍රශ්නේ කියන අහනකොට විශේෂයෙන්ම පොළට ගියාම ජනතාවගෙන් ඇහුවාම ඒවට ජනතාවම උත්තර බඳින්න ලෑස්ති වෙලා සිටිනවා. නමුත් අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ 69 ලක්ෂයක් ලබා දුන්නු ඒ වරම ක්‍රියාත්මක කරන්න. නූතන විපක්ෂය ප්‍රායෝගික විපක්ෂය අපි බොහොම ප්‍රගතිශීලීව ඒ වගේම ප්‍රායෝගිකව 69 ලක්ෂයකගේ වරමට හිස නමමින් ඒ ජනතාව වෙත ලබා දුන්නු පොරොන්දු මාලාව ඉෂ්ට කරන්නට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙන්නට ලෑස්ති. මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ මැයි මාසයේ වෙනකන් ඉන්නේ නැතුව අපිට කතා බහ කරලා ඕනනම් ඊළඟ සතියෙම අයවැයක් හරහා මුදල් යෝජනා ටික ඉදිරිපත් කරන්න අපි ලෑස්ති. 3 2 6 5 225 ආශිර්වාදය දෙන්න. හොඳයි, බොහොම ස්තුතියි. සමා වෙන්න නෑ, මම මේ සහයෝගය ලබා දෙන්නේ මෙන්න මේවට. පොඩ මේක අහගන්න. රටේ ජීවනාලිය වෙන ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දෙනවායි කිව්ව. අපිට අහන්නට ලැබුණ පහුගිය දවසක නොමිලේ පොහොර කෙසේ වෙතත් පොහොර සහනාධාරයට මුදල් වෙන් කරනවායි කියල. මම පැහැදිලිවම කියන්නට කැමති, පොරොන්දු වුණේ පොහොර සහනාධාරයක් නොවෙයි, පොරොන්දු වුණේ නොමිලේ පොහොර. කරුණා කරලා නොමිලේ පොහොර ලබා දෙන්නට අවශ්‍ය මුදල් යෝජනාව ගෙනෙන්න. අපි ලෑස්ති නොමිලේ පොහොර ලබා දෙන යෝජනාවට අපේ ආශිර්වාදය ලබා දෙන්න. සමා වෙන්න ඕන. මම විපක්ෂයේ අනිකුත් පාර්ශ්වයෙන් කතා කරේ මේ ජනතාවාදී යෝජනා පිළිබඳව, වෙනත් මොන දේවල් ගැන නෙවෙයි, නොමිලේ පොහොර ලබා දෙන එක. ඒ වගේම අපිට මතක් වෙනවා ජනසවියයි සමෘද්ධියයි දෙකේම ප්‍රතිලාභ ලබා දෙනවයි කියන එක 69 ලක්ෂයක් ප්‍රතික්ෂේප කරා. ඒටි වැඩිය වැදගත් කිව්වා පොරොන්දුණු මල්ල, බඩු මල්ල. අපි යෝජනා කරනවා බොහොම වගකීමෙන් ඒ බඩු මල්ල පිළිබඳව මුදල් යෝජනාව වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන්න අපේ පාර්ශ්වයේ සහයෝගය අපි ලබා දෙන්නට ලෑස්ති. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා, විශේෂයෙන්ම අදහස් ඉදිරිපත් වෙලා තිබෙනවා රැකියා ලක්ෂයක් ලබා දීම පිළිබඳව. අපි හැමෝම දන්නවා අද දවසෙත් අභ්‍යන්තර බාහිර ભેදයකින් තොරව උපාධිධාරීන් 54,000කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තුෙන් සිටිනවා ඒ අයට පොරොන්දුණු සෞභාග්‍යයේ දැක්ම ඉක්මනින්ම ක්‍රියාත්මක වෙයි කියලා. කඩිනමින් උපාධිධාරී 54,000කට වැඩි ප්‍රමාණයේ රැකියා ලබා දීමට පාර්ලිමේන්තු ආශිර්වාදය අවශ්‍ය නම් අපි ලෑස්ති ඒට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න. එවැගේම පාසල් දූ දරුවන්ට පොරොන්දුණු විවිධ වරප්‍රසාද, සපත්තු පරිත්‍යාගය, ඒ වගේම නිලැඳු මාදී ඒ සෞභාග්‍යයේ දැක්මේ අඩංගු පොරොන්දු. මාර්තු අප්‍රේල් මැයි වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපි යෝජනා කරනවා ඒක ඉතාමත්ම ඉක්මනින් ලබා දීම සඳහා. ඊළඟ සතිය වුණත් අපි ලෑස්ති ඒ මුදල් යෝජනාවලට අපේ ආශිර්වාදය ලබා දෙන්න. ජාතික පාසල් ප්‍රමාණය 1000 දක්වා වැඩි කරනවායි කිව්වා. අපි ඒටත් සහයෝගය ලබා දෙන්න ලෑස්ති. ගිලන්ව සිටින ජනතාවට වැඩි වැඩියෙන් මාසික ආධාර ලබා දෙනවායි කිව්වා. ඒ පොරොන්දුව ක්‍රියාත්මක කරන්නටත් උදව් දෙන්නට අපි ලෑස්ති. මම මතක් කරන්නට කැමතියි 2015 නිර්මාණය වුණු ජනවර්ම තුල මැතිවරණවලට යන්නට පෙර තෙල් මිල පහළ දැමීම, සමෘද්ධි සහනාධාරයේ 200%කින් වැඩි කිරීම, රාජ්‍ය සේවයේ ඒ නිලධාරී මහත්ම මහත්මීන්ට වැටුප් වැඩි කිරීම යනාදී වශයෙන් අපි බලයට පත් වෙලා කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණයකදී වරමක් බලාපොරොත්තු වෙනවා වෙනුවට පාර්ලිමේන්තුවේ සුළුතරයක් තියාගෙන අපි අපේ යෝජනාවලට මූල්‍ය ශක්තිය ලබා දීලා ඉක්මනින්ම ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ ගමන අපි ආරම්භ කරා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මහජන නියෝජිතින් ප්‍රතිවාදී දේශපාලඥින් දඩයම් කරනවා වෙනුවට කරුණා කරලා ඔබතුමන්ලාගේ ඒ ජනතාවාදීයයි කියන යෝජනාවලට ඒ මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සඳහා ඉතාමත්ම ඉක්මනින් කල්මරන්න නැතුව අපිට පුළුවන් පක්ෂනායක රැස්වීමේ විශේෂ සැසියක් නිර්මාණය කරලා විශේෂ අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන ඇවිල්ලා ඒ ජනතාවාදී ප්‍රගතිශීලී පොදු ජනතාවගේ ඇඟට පතට බඩට කටට දැනෙන ධනාත්මක යෝජනාවලට අපේ සහයෝගයේ ශක්තිය ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියන ප්‍රගතිශීලී යෝජනාව මේ අවස්ථාවේදී කරන්නට කැමැතියි. අපි දන්නවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් වෙනවා ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දීම පිළිබඳ. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයට අපේ වීරෝදාර රණවිරුවන්ට අපි නිසි සහයෝගයේ ශක්තිය ලබා දුන්නොත් පමණයි රටක ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන්. අපි පටන් ගන්නට ඕන ඒ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ ඒ වීරෝදාර රණවිරුවන්ගේ මානසිකත්වයේ ශක්තිමත් කරලා එයාගේ සුභසාධනයේ ශක්තිමත් කරලා තෘප්තිමත් ජාතික ආරක්ෂක සේවාවක් උදෙසා ඒ අය වෙත පොරොන්දුණු සීලුම දේ කරන්නට ඕන. මට මතකයි කොටුවේ තිබුණා මාරාන්තික උපවාසය. ඔක්කොම ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරපු රණවිරුව හිටිය. මමත් එතනට ගියා. ඇත්ත වශයෙන්ම එතනට ගිහිල්ලා ඊළඟ දවසේ ඒ යෝජනාවලට කැබිනට් අනුමැතිය ගන්නට පෙර ඒ උපවාසය අවසන් වුණා. කෙසේ වෙතත් ඒ රණවිරුවන් ඉදිරිපත් කරපු ඒ යෝජනා රණවිමේ කැපකිරීම් කරපු ජීවිත පරිත්‍යාග කරපු ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරපු ඒ රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් කරුණා කරලා අප්‍රේල් මැයි වෙනකන් ඉන්න එපා. ගිහින්නේ මුදල් යෝජනාට. අපි උපරිම සහයෝගය ලබා දෙන්න. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා විපක්ෂයේ අපි හැම විටම අපේ උපරිම සහයෝගය ලබා දෙන්නට ලෑස්ති. මොනම ආකාරයකින් රටේ අභ්‍යන්තරය තුළ ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගනුදෙනුවට පිටරටවල් විදේශීය සංවිධාන එහෙමත් නැත්නම් වෙනත් ආයතන අපේ නූතන ප්‍රායෝගික විපක්ෂය ප්‍රගතිශීලී විපක්ෂය අපි සම්බන්ධ කරගන්නට ලෑස්ති නැහැ. රටේ ජාතික ආරක්ෂාව ගැන අපි හිතන්නේ යන්නේ එහෙම. හැබැයි ගරු කථානායකතුමනි, සිංහල බෞද්ධ අපේ රටේ අපි නිර්ව්‍යාජව ඒ උතුම් බෞද්ධ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නට ඕන. ජාතික ආරක්ෂාව පිළිබඳව අපි සැබවින්ම අවංකවම හිතනවා නම් සැබෑ සිංහල බෞද්ධකම ක්‍රියාත්මක කරන්නට ඕන. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන ඒ අති උතුම් බුදු වදනින් අපි බැහැරවන්නට හොඳ නැහැ. කිසිම දවසක ජාති ભેදේ, ජාතිවාදය දේශපාලන අවියක් කරගෙන රට තුල ජාතිය ආගම කේන්ද්‍ර කරගත් ගිනි කඳු නිර්මාණය කරලා රටේ
ගරුවා විපක්ෂ නායකතුමා ඔබතුමාට විනාඩි 3ක් තියෙනවා.
මම තා වැඩිපුර විනාඩි 5ක් ගන්නවා.
ආ හොඳයි, ඒක ඇතුලේ
දැන් ඩිස්කස් කරමු. ගරුවා නායකතුමනි, කිසිම දවසක ජාති ભેදේ, ජාතිවාදය කියන ගිනි කඳු නිර්මාණය කරලා රට සුරක්ෂා කරන්නට බෑ. ඒ තුලින් රටේ ඒකීය භාවය ස්වෛරීත්වය රැකෙන්නේ නැහැ. ඒ නිසා රටක ජාතික ආරක්ෂාවට පැතිකඩ ගණනාවක් තිබෙනවා. මිලිටරි ආරක්ෂාව කියන්නේ එක පැත්තක්. අපි ආර්ථික ආරක්ෂාව දිහා බලන්නට ඕන. දේශපාලන සමාජීය ආරක්ෂාව දිහා බලන්නට ඕන. දැන් බලන්න අපේ අපනයන ගමනාන්තය 56%ක් යන්නේ එක්තරා රටවල් කොට්ටාසයකට. ඒ රටවල් කොට්ටාසය එකට එකතු වෙලා කිව්වොත් අපි කියන විදිහට ඔබලාගේ අභ්‍යන්තර දේශපාලන න්‍යායපත්‍රය නිර්මාණය කරන්නට ඕන, එසේ නැත්නම් අපි සම්බාධක දමනවායි කියලා එතනදිත් ජාතික ආරක්ෂාවට මහා බරපතල බලපෑමක් සිද්ධ වෙනවා. එහෙනම් අපි අපනායන ගමනාන්තයන් විවිධාංගීකරණය කරන්නට ඕන. Diversification of export destinations. ඒ වගේම විශේෂයෙන්ම අපි සනන් කරන්නට ඕන මේ අවස්ථාවේ අපේ කොට්ටාස දෙකේම අපි සියලු දෙනාම දන්නවා යුද ජයග්‍රහණය වෙනුවෙන් අපේ රටේ බුද්ධිංශය ඓතිහාසික කාර්යභාරයක් ඉෂ්ට කරා. බුද්ධිංශය තමයි ඒ නීච කොටිත්‍රස්තවාදීන්ගේ ඒ සංවිධානයේ ඇතුළට රිංගලා තොරතුරු ලබාගෙන අපේ හමුදාවේ තොරතුරු වලින් පෝෂණය කරලා යුද ජයග්‍රහණයට හයිය ලබා දුන්නේ. බහුතරයක් නැගෙනහිර පළාතේ ද්‍රවිඩ භාෂාව කතා කරන ඒ විවිධ ජන කොට්ටාස තමයි මේ බුද්ධිංශයේ සමාජිකයින් වුණේ. එදා බුද්ධිංශයේ ප්‍රධානියත් එවන් පුද්ගලෙක්. අදත් එසේමයි. වැරදි කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඒක හරියටම හරි. හැබැයි මොකද්ද ඒකෙන් අපි ලබා ගන්නට ඕන පණිවිඩය? කවමදාක්වත් ජාති ભેදේ, ජාතිවාදය, ආගම් ભેදේ, ආගම් වාදය පතුරෝමි රටේ ජාතික ආරක්ෂාව සාක්ෂාත් කරන්නට බෑ. මං කරුණා කරලා ඉල්ලීමක් කරනවා මේ වර්තමාන රජෙන්. අපි නිවැරදි ආකාරයට ඒ වැඩ කටයුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපි ප්‍රජාතන්ත්‍රවාදයක් නිදහසක් තහවුරු කරන්නට ඕන. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස තුළ අපිට පුළුවන්කම ලැබෙනවා රටේ ජාතික ආරක්ෂාවත් තහවුරු කරන්න. විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමති අවසාන වශයෙන් අපිට අහන්නට ලැබුණා මැතිවරණ ව්‍යාපාරයේ එනමුත් ඒ කිසි දෙයක් අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අහන්නට ලැබුණේ නැහැ. අපේ ප්‍රතිපක්ෂ බුදුමන්ලා බොහොම උද්‍යෝගයෙන් කතා කරා ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී ජාත්‍යන්තර ගිවිසුම් ගැන. එම්සීසී ගිවිසුම, එක්සා සෝෆා ගිවිසුම, සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම. මම පැහැදිලිවම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන, එදා මැතිවරණ වේදිකාවේ තමුන්නාන්සලා ඉදිරිපත් කරපු කරුණ, එම්සීසී ක්‍රියාත්මක කරොත් රට ලේ විලක් වෙනවයි කිව්වා. විශේෂිත ආර්ථික කොරිඩෝවක්, ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකක් නිර්මාණය වෙනවයි කිව්වා. අතියුතුම් වූ දළදා හාමුදුරුවෝ වන්දනාමාන කරන්නට යනකොට, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්නට යනකොට පාරේ එක පැත්තක් ශ්‍රී ලංකාවටයි පාරේ අනිත් පැත්තක් ඇමරිකාවටයි අයිති වෙනවයි කිව්වා. ඉතින් මේක මහා භයංකාර තත්ත්වයක්. එහෙමනම් මම යෝජනා කරනවා විපක්ෂයේ සෙසු පක්ෂයක් කැමති නම් ඒ අයට පුළුවන් ඒ අයගේ මතය ඒ කාලවේලාව තුළ ඉදිරිපත් කරන්න. අපි ලැස්ති යෝජනා කරන්න.
ප්‍රශ්නායිතුමාර අමතරයෙන් තව විනාඩි 3ක් තියෙනවා.
මටද?
ඔව් තව විනාඩි
3ක් තියෙනවා. ඉතින් මම කැමති මොකද්ද? මම කැමති යෝජනාවක් කරන්න. ඇයි මේ දෙපැත්තම අපි එකට එක්කහු වෙලා දැන් ලේවිලක් කරනවයි කියපු, රටට කොඩි විනයක් කියපු, දේශද්‍රෝහී ජාතිද්‍රෝහී ක්‍රියාවක් කියපු, ඇයි මේ එම්සීසී ගිවිසුම අපි ඉරලා දමන්නේ? ඇයි පෙබරවාරි 4 වෙනිදා හොඳයි නේද බොහොම අභිමානෙන් කටයුතු කරන්න? අපි ලැස්තියකට සහයෝගය ලබා දෙන්න. හැබැයි මම එකක් කියන්න කැමති, කරුණා කරලා අර මැතිවරණ කාලේ ලේවිලක් නිර්මාණය කිරීමේ කතාවයි දැන් 70ක් හොඳයි 30ක් විතරයි නරක කියන ඒ ප්‍රෝඩාව නම් කතා කරන්නට එන්න එපා. නෑ දැන් තියෙන අලුත් සූත්‍රයක් 70-30 සූත්‍රය, කමිටු දාලා හොඳ නරක බලන සූත්‍රය. මන්නම් නෑ මිල සූත්‍රයත් අනුගමනය කරනවද නැද්ද දන්නේ නැහැ. සමහරු කියනවා ඒක අනුගමනය කරනවායි කියලා. කෙසේ වෙතත් දැන් මම කියනවා තමුන්නාන්සේලාට දැන් කබරගොයා තලගොයා කරන්නට එපා. දැන් සම්පූර්ණයෙන්ම පැත්තකට වීසි කරනවායි කියපු එම්සීසී ගිවිසුම එතන විතරක් නෙමෙයි, අපි දෙන්න නම් අපේ පූර්ණ සහයෝගය. එක්සාර එක තියෙනවා, සෝෆා එක තියෙනවා, සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තියෙනවා, ඔක්කොම අහෝසි කරමු. ගිහින් පාර්ලිමේන්තුවේ යෝජනාව අපේ සභානායකතුමා
ගරු විපක්ෂ නායකතුමා දැන් වෙලාව අවසානයි.
බලන්න බොහොම ප්‍රගතිශීලී විපක්ෂයක් 69 ලක්ෂයකට ඒ ලබා දුන්නු ඒ වරම අපි ලෑස්ති සහයෝගය දෙන්න. 3-2, 6-5 නෙවෙයි. මොකද බොහොම ස්තුතියි.
හොඳයි ගරු විපක්ෂ නායකතුමා.
දන්නවා ඔබතුමා යෝජනා කරයි කියලා මාව. ඒක බොහොම මම හොඳින්ම දන්නවා. මම පැහැදිලිවම කියන්න කැමතියි, මම මේ කතා කරන්නේ පැහැදිලිවම. ඔව් මන් දන්නවා. ඉතින් අපි ලොකු දෙයක්ද නැද්ද කියලා පෙබරවාරි 4 වෙනිදා බලාගමුකෝ. ඇයි එම්සීසී එක ඉරලා දමන්නේ නැත්තේ? ඇයි මේ දෙබිඩි කතා? මොනෝද මේ 70-30 සූත්‍රය? මොන විලිලැජ්ජ නැති කතාවක්ද? අපි සමා වෙලා
මට මේක එතුමාගේ වෙලාවත් අවසානේ වගේ නේද ඒකයි.
මම අවසාන වශයෙන් අවසාන වශයෙන් නෑ මම කිව්වේ අස්සන් කතාව නේ. ඒ ගිවිසුමම
දැන්
මොනවද දැන් ඔබතුමා මොකද්ද මේ මැතිවරණ වේදිකාවේ කිව්වේ? දැන් අපි ඇත්ත කතා කරමු. මමයි විමල් වීරවංශ මැතිතුමයි බොහෝ දේවල් පිළිබඳව අපේ කිසිම එකඟතාවයක් නැහැ. නමුත් මම කියන්න කැමති 100% වාරයක් මම එතුමත් එක්කයි එම්සීසී එක ඉවර කරන්නට ඕන. ඒක තමුන්නාන්සේලාගේ 69 ලක්ෂයක් ලබා දුන්නු වරම. කරුණා කරලා 70-30 ගැන කතා කරන්නට එපා. මම මේ අදහස් කරන්නේ පැහැදිලිවම විපක්ෂයේ අපි ලෑස්ති පැහැදිලිවම ආණ්ඩු පක්ෂයේ ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී යෝජනා ක්‍රියාත්මක කරන්න අපි ලෑස්ති. එනිසා කරුණා කරලා මේ අප්‍රේල් නැයි වෙනකන් ඉන්න ඕනේ නැ තුනෙන්දක ගන්න අපි ඒව දෙන්නම් අපි දෙන්නම් ඒ සහයෝගය මම කියන්නේ 69 ලක්ෂයකගේ බලාපොරොත්තු ටික මාසෙන් මාසෙට කල් දමන්න නැතුව අපි මේ විදිහටම ක්‍රියාත්මක කරමු
හොඳයි මම තුචේ
කරමු ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපේ විපක්ෂයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායකවරයා හැටියට මගේ පළවෙනි කතාව සහයෝගය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අපේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාට කියන්න කැමතියි අපි කියු වචනේ වචනේ පරිසමාප්තාර්ථයෙන් විශ්ව සිද්ධ කරනවා ජනතාවට ලබා දුන්නු ප්‍රගතිශීලී යෝජනා ජනතාවාදී යෝජනා සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට අපි උපරිම සහයෝගය ලබා දෙනවා බොහොම ස්තුතියි